අන්දමන හරි කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න සාකච්ඡා කෙරේ. එරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම අවසරයි. කොගලගේ මහත්තයා මේ අර පෞගිය දවස්වල කීප දෙනෙක්ම නන්ද කෝවාද සූත්‍රයෙන් ප්‍රශ්න ඇව්වා මා. ඊට පස්සේ මාතේ සූත්‍රය කියෙව්වා. කියෙව්වාම මේ ගොඩාක් ප්‍රශ්න මතු වුණා. මං හිතන්නේ අර දැන් කලින් ස්වාමීන් වහන්සේම කීප ගමනක් ඔය දේශනා කරලා තියෙනවා. නමුත් ඒවා තේරිලා නැති බවයි හැඟෙන්නේ. මේ මට ආව ප්‍රශ්නේ තමයි කොග්ගලගේ මහත්තයා දැන් අර නන්දක ස්වාමීන් වහන්සේ වැඩලා භික්ෂුණීන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවනේ. එතකොට ඒ අහනකොට දැන් අභ්‍යන්තර ආයතන ගැනයි බාහිර ආයතන ගැනයි විඥාන කය ගැනයි අහනවා. ඒ දැන් මුලින් පටන් ගන්නකොට අභ්‍යන්තර ආයතන ගැන, එතකොට ඇස අනිත්‍යද කියලා අහනවා. එතකොට අනිච්චයි කියනවා. ඊට පස්සේ අනිච්ච නම් දුකද කියලා අහනවා. දුකද සැපද කියලා අහනවා. දුකයි කියනවා. ඒ වගේ යනවා. එතකොට දැන් ඒ අවස්ථාවේදී මේ භික්ෂුණී වහන්සේලා සම්මාදිටියට පත් වෙලත් නැහැ. හැබැයි මේ ඒගොල්ලෝ කියන සම්මා ප්‍රඥාවෙන්මයි මේ උත්තර දෙන්නේ. ඒගොල්ලෝ අනිච්ච දුක්ඛ අනාත්ත ගැන පැහැදීමකිනුත් ඉන්නවා. ඉතින් දැන් අපි දැන් ඕක මේ ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න යනකොට දැන් මේ අපේ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවානේ ඕක අවු වෙන තැනින් අරගෙන ප්‍රශ්න කරගෙන ප්‍රශ්න කරගෙන යන්න කියලා. එතකොට ඒ කියන්නේ තමන්ගේ සංකල්ප වලින් තොරව. එතකොට තමන්ගේ සංකල්ප වලින් තොරව කරගෙන යනකොට උත්තරයක් එන්නේ නැහැ. හැබැයි මගේ කලින් දේශනා වලින් ආව අදහස තමයි එහෙම කරගෙන යනකොට ඊතර වීමක් මිසක් මේ ඊතර වීමක් වෙන්නේ එතනින් තමයි අනිච්ච දුක්ඛ අනාත්ත අවබෝධ වෙන්නේ කියලා. දැන් මේ සූත්‍රය කියනකොට නිකන් මට තේරුණේ අතරමැදි අවස්ථාවකුත් තියෙනවා වගේ. මං හිතන්නේ මං තේරුම් ගත්තා වැරදි දන්නේ කොගලගේ මහත්තයා පොඩ්ඩක් මේ ඒ සම්බන්ධයෙන් ඔබතුමා පැහැදිලි කරලා දෙන්න. මට තව ඒ සම්බන්ධයෙන්ම තවත් ගැටලු කීපයක් තියෙනවා. මම පස්සේ අහන්නම්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි. මේ ඔබතුමා ළඟ තියෙනවද ඒ පාලි ටික එතන පොඩ්ඩක් කියවන්න? දැන් මේ මොකද දැන් මට පපුගේ ටිකේ තව නෝට්ටු වුණ දෙයක් තමයි අපි ඔක දැන් මතකෙන් කතා කරනකොට අර තියෙන ඒවා පොඩ්ඩ පොඩ්ඩ එහෙම එහෙ වෙනවා, විකෘති වෙනවා.
මේ තියෙන කොගලගේ මහත්ත මම කියවන්න දැන් කොතනද?
ඒ කෑල්ලට අදාළ ටික කියවන්න අර චත්.
මම කියන්නම් මේ දැන් පටන් ගන්න. තංකින් මඤ්ඤත බගනියෝ චක්කුං නිච්ඡන්වා අනිච්ඡාති අනිච්ඡං බන්තේ. යම් පණ අනිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං බන්තේ. යම් පණ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නු තං සමනුපස්සතුං ඒතම් මම ඒසෝ අමස්සී අහමස්මි ඒසෝ මේ අත්තාතිනෝ හේතම් බන්තේ. ඒ වගේ කොග්ගලගේ මහත්තයා මේ අභ්‍යන්තර ආයතන හයටම යනවා. ඊට පස්සේ යම් පණානි නෝ හේතම් බන්තේ තංකින් සේතු පුබ්බේව නෝ හේතම් බන්තේ යථා භූතං සම්මප්පඤ්ඤාය සුදික්ඛං ඉතිපිමේ ච අජ්ජත්තිකා ආයතනා අනිච්ඡාති. සාදු සාදු බගනියෝ ඒවං හේතම් බගනියෝ කෝති අරිය ශාවකස්ස යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ තංකින් මඤ්ඤත බගනියෝ. ඊට පස්සේ ඒ බාහිර ආයතන වලට යන්නේ මේ කොග්ගලගේ මහත්තයා. ඔව් ඒකයි මුලකැලේ තියෙන්නේ.
එතකොට ඉස්සෙල්ලා චක්කුන් ගැන අහනවා, සෝතන් ගැන අහනවා, එහෙම එහෙම ආයතන හයනේ.
ඔව්, ආයතන ආයත සේම් ක්වෙස්චන් ටික අහනවා, සේම් ආන්සර් ටිකම දෙනවා.
ඔව්, ඊළඟට රූපං සබ්දං ඒ විදිහට බහිද්ද
ඒ විදිහට යනවා. ඔව්,
එතකොට ඔව් ඒ වගේ යන අහන ඒකම මේ අපි සුනිල් මහත්තයා ඒකේ අර දැන් අර තේල දීප උපමාව ගන්නෙ මොකටද මේ කැලලක් පොඩක් කියන්නේ?
ඒ තේල දීප උපමාව ගන්නෙ මේ කොග්ගලගේ මහත්තයා අභ්‍යන්තර ආයතන ටිකට. ඒකයි එතන ඒකයි අහන්නේ. ඒකත්
මම කියව කැලලක් පොඩක් කියවන්න ඒ චක්කු කියන්නේ. හරි, උපමාව ගන්න දැන්.
හරි. සාදු සාදු බගණියෝ එවං හේතං බගණියෝ හෝති අරිය ශාවකස්ස යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ තේයතාපි බගණියෝ තේලප්ප දීපස්ස ජායතෝ තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං වට්ටිපි අනිච්ඡා විපරිණාම ධම්මා අච්චීපි අනිච්ඡා විපරිණාම ධම්මා ආබාපි අනිච්ඡා විපරිණාම ධම්මා යෝනිකෝ බගනියෝ ඒවං වදෙය්‍ය අමුස්ස තේලප්ප දීපස්ස ජායතෝ තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං වට්ටිපි අනිච්ඡා විපරිණාම ධම්මා අච්චීපි අනිච්ඡා විපරිණාම ධම්මා යා බවස්ස ආබා සා නිච්ඡා දුවා සාස්සත අවිපරිණාම ධම්මාති සම්මානුකෝ සෝ බගණියෝ වදමානෝ වදෙය්‍යාති නෝ හේතං බන්තේ තං කිස හේතු අමුස්සෙහි බන්තේ තේලප්ප දීපස්ස ජායතෝ තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං වට්ටීපි අනිච්ඡා විපරිණාම ධම්මා අච්චීපි අනිච්ඡා විපරිණාම ධම්මා පගේ චස් වස්ස ආබා අනිච්ඡා විපරිණාම ධම්මාති ඒව මේවකෝ බගණියෝ යෝනිකෝ වදෙය්‍ය චෛකෝ ඉම අජ්ජත්තික ආයතන අනිච්ඡා යංචකෝ ච අජ්ජත්තික ආයතනේ පටිච්ච පටිසංවේදී සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තං නිච්ඡං දුවං සාස්සතං අවිපරිණාම ධම්මංති සම්මානුකෝ සෝ කොග්ගලගේ මාත්‍යා.
ඔව්, ඒකම අර ඒ උපමාව ගලපනව නේද ඊළඟට උපමේය එකට? තෙල් මේක ඉරේ මේක
නෑ. ඒ අර මේ හතර තුන්වෙනි එකට අර ගව ඝාතකේ කර හරකික් මරලා වෙන් කරන්නේ ඒකට තමයි විස්තර කරන්නේ.
ඔතන ඒ ආයතනයට ගලපන්නේ නැහැ ඔතෙන්දිනේ.
ගලපන්නේ නැහැ. හැබැයි අර වේදනාව ගැන පොඩ්ඩක් කියනවා. නෝ හේතම් බන්තේ තං කිස්ස හේතු තජ්ජං තජ්ජං බන්තේ පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජಂತಿ තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ජಂತಿ ති. ඒ වගේ එකකින් තමයි මෙව වෙන්නේ. ඊට පස්සේ අර ඊළඟ මේ උපමාවට යනවා.
ඔව්. හොඳයි, මම ඕක ටිකක් මතක් කරගත්තේ දැන් අපි ඒ සූත්‍රේ පාළි ටිකක් ඇහිලා තිබුණාම අපි අර වෙන වෙන අපේ අදහස් එකතු කරන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙනවා. දැන් හැමෝම පාළි ඇහෙනවා, නොතේරුණත් ඒ වචන ටිකක් ආයය බලන එක හොඳයි. මට ඒ අවස්ථාව ලැබුණ නැති හින්දා මම ඉුවේ කියවන්න කියලා. එතකොට දැන් ඔබතුමා මං හිතන්නේ මුලින්ම ඇහුවේ මේ අනිත්‍ය කියන එක මේගොල්ලෝ දැනගෙන ඉඳලාද නැද්ද මේක අහනකොට මුලින්ම මේ සම්මාදිටිය නැතුවද හිටියේ කියන ප්‍රශ්නේ. ඔව්, ඒකෙදී යතන උත්තරයක් දෙනවා අපි. සම්මාපඤ්ඤාය සුදිට්ඨං කියලා කියන්නේ සම්මාදිට්ඨිය ඇතුව ඉන්නේ අනිච්ච කියන එක ගැන. ඒ කියන්නේ සාමාන්‍ය දැන් අපි හිතමු දැන් අපි අනිත්‍ය කියන්නේ මෙන්න මේක මෙහෙම වෙනස් වෙලා යනවා කියන මට්ටම නෙමෙයි මේක අපි දැනට හිතමු පිහිටුමක් ලබන්නේ නැති මට්ටම කියලා. ඒතර වෙන දර්ශනයක් නේ එන්න ඕන. කියන දැක්ම තියනවානේ අනිත්‍ය දැක්ම. එතකොට අන්නේ දර්ශනේ හිටියා කියලා හිතන්න පුළුවන් නේ.
එතර කොග්ගලගේ මහත්තය ගැටලු ආවේ දැන් පළවෙනි ගමනත් ඇවිල්ලා මේ නන්දක ස්වාමීන් වහන්සේ වැඩලා යනවා. එතකොට මේ සෝතාපන්න වෙලා නැහැ. දෙවෙනි ගමන තමයි සෝතාපන්නව හරි ඉයල පර මාර්ගඵලයකට ගිහින් තියෙන්නේ.
ඒක හරි. ඔව් මගඵල ලබලා නැහැ.
ආ
හැබැයි අනිත්‍ය කියන එක ගැන අදහසක් තියෙනවා.
එහෙමයි.
දැන් අපේ මට්ටමෙන්ම හිතන්න පුළුවන් නේද? අපිට අනිත්‍ය ගැන ඉස්සරට වඩා අදහසක් තියෙනවනේ නේද?
එහෙමයි.
ඉස්සර ලෝකෙට ආйти විදිහට අනිත්‍යයක් ගලප ගලපන්නේ හිටියේ. දැන් අර ඊට වඩා දැක්මක් තියෙනවනේ. ඒ දැක්මාව කියන්නේ සෝතාපන්න වුණාම කියන්න බෑ. ප්‍රඥාව හරියටම අවදි වුණාද කියන්න බෑ. හරි? එතකොට හැබැයි දැක්මක් තියෙනවා. දැන් ලෝකෙට අයිති විදිහට කෙනෙක් කිව්වොත් ඔව් ලෝකෙට අයිති කියන්න දන්නවනේ.
එහෙම.
අනේ දැක්ම තියෙනවා. එතකොට නිකම්ම අනිත්‍ය ගැන එහෙම මේ උත්තරයක් දුන්නා නේද? හරි. එහෙම දැක්මක් ඇතුව තමයි ඉන්නේ. මොකද ඒක අර කියන කතාවෙන් පැහැදිලි වෙනවා. තමයි ප්‍රඥාවෙන් දැකලමයි කියන්නේ කියලා ඒගොල්ලන්ගේ මට්ටමින් කියනවනේ ඒක. එතකොට හිතන්න ඕන අර නිකම්ම පෘථග්ජන ස්වභාවයම නෙවි. يعني දහම ඇහිලා තියෙනවා තාම ඥාණය හරියටම පහළ වෙලා නැහැ වගේ නේ. එතකොට ඒක අර නිකාම ලෝකෙට අයිති විදිහට උත්තරයක් දෙන මට්ටම නෙවි කියන එක තේරුම් ගන්න. හරි. ඒක එකක්. එතකොට හැබැයි ඉතර කිව්වා වගේ සෝවාන් වෙලත් නැහැ. සෝවාන් වෙන්න ඔක දෙපාරක්ම ඇහෙන්න උනා. දෙපාරක් ඇහෙන්න කියන්නේ ඒ දෙපාරෙම මේගොල්ලන්ගේ විචක්ෂණයක් සිද්ධ වෙනවනේ ඔක ඇහෙනකොට.
එහෙමයි.
මනස මෙහෙයවීම ඇහෙන එක අනුව මනස මෙහෙයවීමක් සිද්ධ වෙනවා. එතකොට අර සාමාන්‍ය දැනුමෙන් හිටියට ඒකයි දැන් අපිටත් අර ආයේ ආයේ ධර්ම අහන්න කියන්නේ ඒ දේශනාව පැහැදිලි කරලා අහගෙන ඉන්නකොට අපි ඒක එක්ක අපේ විචක්ෂණයක් සිද්ධ වෙනවා. එනේ එකත් අනු එක්ක හිත මෙහෙවගෙන
යනවනේ.
නෑ ඒක වැදගත් වෙනවා අර ආයේ ආයේ ධර්ම අහන්න ධර්ම සාකච්ඡා කරන්න කියන්නේ. ඒක එක්කම අපේ මනස යමු වුණා. එහෙන දේ අනුවම හරියටම යෙදුණා. යෝනිසෝ මනසිකාරේ විචක්ෂණය සිද්ධ වුණොත් ඥාණය පහළ වෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ එහෙම වෙනවා වාඩුයිනි. ඒ සඳහා තමයි අපි නැවත නැවත විමසන්න ඕන සාකච්ඡා කරන්න ඕන. දැන් මේ සාකච්ඡා වුණත් එහෙමයි. දැන් එකටම යොමු වෙලා අපි විමසීමක් කරනවානේ මේ කහගෙන ඉන්නකොට. ඒ ස්වාමීන් වහන්සේ නමක් ඒක කොහොම ගැඹුරින් ඒ කියන්නේ අර්ථය මතුවෙන විදිහට පැහැදිලි කරනකොට අපිට ඒකට මනස යොමු වෙනකොට අර ඔබතුමා තවත් වැදගත් දෙයක් කිව්වා. දැන් ඉස්සර ඒක ඇහුකට වඩා වෙනස් පැත්තක් දැන් පේනවනේ නේද? ආයෙත් සවස් අහන්නකොට අන්න ඒක නිකන් එන්නේ නැහැ. ඒ කියන්නේ එදත් අපිට හිතෙන්නේ නැති අපි අහගෙන හිටියා කියලා ඒ වුණාට ඇහිලා නැති බව පේනවනේ. ඒක ආයෙ ආයෙ අහනකොට අපිට පේනවා මේ නේ තව මොනවද තියෙනවන්නේ. එදා ඇහුන්නේ නැති ටිකක්. ඒ කියන්නේ හරියටම ඒකට යොමු වෙලා නැහැ. ඔන්න ඔය අඩුව දිගටම තියෙනවා. ඔච්චර අහුවා කෙරුවත්. එතකොට ඒකටම යමු වෙලා අනුගත වීම තුලනේ ඥාණය පහළ වෙන්නේ. ඒ සඳහා තමයි ඉතින් මේවා අර කොච්චර දැනගත්තත් ආයෙ ආයෙ අහන්න තව තව සාකච්ඡා කරන්න. එතකොට අපේ හරියටම මේ ફોකස් එක ඇවිල්ලා. ඒකටම අනුව ඒ මෙනෙහි කිරීම වෙන අපට කියන්න බෑ කාටවත් මේ වෙලාවේ මේක වෙනවා කියලා. ඒ හින්දා තමයි ඒවා නැවත නැවත අහන්න නැවත සාකච්ඡා කරත් අපට කොයි වෙලාවකරි ඥානය පහළ වෙන්නේ අවස්ථාව වැඩි ඒවා යෙදෙනකොට. ඉතින් ඒකත් ඒ කරුණ මේකත් වැදගත්. මොකද අපිට අහනකොටම හිතෙන අන්න දැන් තේරුණාර මොකක් හරි අපේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ අහගෙන දැන් හරි කියලා ගැළපෙන ගතියක් එනවා. එනට ආයේ ඒ පණ ඇහුවම තේරෙනවා මේ තව මොකක්ද එකක් තියෙනවනේ මෙතන. එදා පෙනුන්නේ. ඉතින් ඒ ගතියත් හොඳයි ඒක. ඒකෙන් අපි හරි මේක දැන් හරි ඕක අහන්න ඕනේ. අපි දන්නවා මේ සූත්‍රේ කියලා ඒක අමතක කරලා තියෙනවා සමහර වෙලාවට අපි මේ ඒක ආයේ බැලෙන්නේ නැහැ. අවුරුදු ගානකින් වෙන්න පුළුවන්. දැන් මම වෙනන්ද කොහොමද සූත්‍රපත ඇහෙන කාලෙකින් මට කියවන්න බැරි වුණා. ඔක විතරන්නේ මේක මගේ අඩුපාඩුවක්. මේ ගොඩක් සූත්‍ර පාලියෙන් බලන්න අවස්ථාව අඩු වුණා. ඒකයි මම මේක හරි අවස්ථාවක් කරගන්න මේ ටික කියවන්න කිව්වේ. ඒකට අපි ඒ වැඩේ පුරුදු වෙන්න ඕනේ. ඕකට තමයි අර එහෙන එක දරාගෙන සජ්ජායනා කරන්න කියන්නේ ඔන්න ඔය අදහසින් මට වැටහෙන විදිහට. ඒකට මේ පාලියක නැවත නැවත එහෙනකොට අපිට නොපෙනෙනුව තැන් පෙනෙන්න ඒව එක්ක මානසිකාරය වෙන්න අවස්ථාව තමන් මහදාගන්න. මං උපක්‍රමයක් විදිහට තමයි මේ සාකච්ඡාව විදිහට දැන් අනිත් අයටත් ඇහෙනවනේ ඔබතුමායි පාලියෙන් කියනකොට ඒ අවස්ථාව එනවා. ඒකත් හරිය වැදගත්. මොන දහම් කරුණ මොන සූත්‍රේ ඇව්වත් නැවත නැවත ඒ ඔරිජිනල් එක කියෝන එක. මේ එතකොට ඔබතුමාගේ ඒ පළවෙනි එක අනිත්‍ය ගැන යම් කිසි නිමේ සෑහෙන අවබෝධයක් තිබුණ පිරිසක් තමයි මේ අහගෙන ඉන්නේ දේශනා කරන්නේ ප්‍රශ්න කරන්නේ කියන්නේ.
එහෙමයි කොග්ගලගේ මහත්ය. මං හිතන්නේ ඒ ප්‍රශ්නෙන් දෙවෙනි මගේ දෙවෙනි ප්‍රශ්නෙත් ටිකක් ලැබුණා වගේ. දැන් මේ අර දැන් මේ පළවෙනි දවසේ මං හිතන්නේ දැන් මේ අවස්ථා දෙක අනුගත වීමේ අවස්ථා කියලා. එතකොට පළවෙනි දවසේ අනුගත කියන්නේ ඔක්කොම අනුගත වෙන්න සම්පූර්ණයෙන් අනුගත වෙන්න බැරි වෙන්න ඇති. මේ මගේ වැරද්දක් තියෙනවා නම් කොග්ගලගේ මට පෙන්නලා දෙන්න. දෙවනි දවසේ බුදුහාමුදුරුව කියනවා බුදුහාමුදුරුව ඉතින් ඕක දැනෙන්නේ නැතිනේ දෙවනි දවසේ යැව්වෙම නන්දක හාමුදුරුවමයි වෙන කෙනෙකුත් නෙමේ. ඊට පස්සේ ඒ විදිහටමත් කියන්න කියනවා. ඊට පස්සේ නන්දක හාමුදුරුව පටන් ගන්න කලින් කියනවා ඔබලට මොකක් හරි තේරෙන්නේ නැත්නම් හරි මොනවා හරි මේවා තියෙනවා නම් ප්‍රශ්න කරන්න දැනගන්න අන්න ඒ වගේ උපදේශයකුත් දෙනවා. ඊට පස්සේ මේ දෙවනි දවසේදී තමයි මං හිතන්නේ සම්පූර්ණම අනුගත වීම සිදු වෙන්නේ සිදු වුණේ කියලා වගේ අදහසක් තමයි දැන් ඔබ තුමා කියපු කාරණාත් එක්ක මට නිකන් හැඟුනේ. එහෙමද කොග්ගලක මහත්තයා? තෙරුවන් සරණයි.
ඔව් දෙවනි එකේදී ඒක හරිම පැහැදිලි. ඒ කියන්නේ හැමෝගෙම අවධානේ ඒ කියන්නේ තමන්ගේ අවධානය ඒකටම යෙදිලා හොඳටම අනුගත වෙලා ඒගොල්ලමයි මෙනෙහි කරන්නේ. මම එන දිස්සෙව අපිව සම්බන්ධ කරලා ගන්නවා. දැන් අපි නම් ඔන්න අහගෙන ඉන්න අරය මොකක්ද අහන්නේ මෙයාගෙන්. එයාට තේරුණාද මේ කියන එක මේක හරිද? අර එයා ගැනීම සීමක් කරනවා. එයාට මේක තේරිලා නෙමෙයි අහන්නේ. මෙච්චර කිව්වත් මේ වැටහෙන්නේ නිකන් අර මන් දන්න එකත් එක්ක අහන කෙනාව නිකන් හොයන්න යන ගතිය ඔක සාමාන්‍යයෙන් තියෙන එකක්. දැන් අපේ අධහමට අනුගත වෙනවා කියන්නේ එහෙම දෙයකට අවධානය යන්න බෑ. අපි දහම් කරුණක් එක්කම අපේ මේ මට කියන්නේ මේක වෙන කාටවත් නෙමෙයි. මම කියා දෙනකොටත් ඒක මම මගේ මම විමසීමක් මේ කරන්න. ආයේ තව කවුරුවත් හිටියත් එකයි නැතත් එකයි. ඒ අනුගත වීමෙදි තමන් ඒ දහම එක්ක විතරයි වෙන කිසිම දෙයකට හිත යන්නේ මනස ඒකත් එක්ක දහම කරුණත් එක්කම විමසීම යනවා. ඒක තමයි අර මේ ප්‍රවිචක්ෂණයට යොමු වෙන්න මේ වගේ ඒ ඒ අපි නොදැනුවත්වම අපේ වෙන්නේ ඒක අපිට ඒක හිතලා කරන්න බෑ. අපි වෙන වෙන පැති වලින් මේක බලන එක මම මෙහෙම ඇහුවොත් හරිද නැත්නම් මෙහෙමද ඔහොම කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන් ඒක එක්කම යනවා ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙමම අහන. ඒ අහන්න කියලා කියන්නේ ඒකයි. ඒ වෙන කාගේවත් ප්‍රශ්න අහන්න නෙමෙයි. තමන්ට මේ ප්‍රශ්නේ තියෙනවා නම් තමන් ඒ වෙලාවෙම අහන්න. ඒ ඒ අනුගත වීමේ ලක්ෂණය. අවුරු මොනවා හිතුවත් මට ප්‍රශ්නයක් නැහැ. මට මේ ප්‍රශ්නේ තියෙනවා. අපට ඒක අහන්න ඕනේ. මේ ප්‍රශ්නේ එන වෙලාවට උත්තර ආවොත් තමයි අර ප්‍රඥාව අවදි වෙන්නේ. ඒක වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් වෙන්න බෑ. ඔකව මම තව ටිකක් මේක ඕන ස්වාමීන් වහන්සේගෙන් අහගන්න. අපි ප්‍රශ්න ලියාගෙන තියලා පස්සේ අහනවානේ. එතකොටත් ඒ ගතිය නැති වෙනවා. එතකොට අපි අර තව කාගෙද ප්‍රශ්නයක් දැන් අහනවා වගේ වැඩක් වෙනවා. ඒකයි අර පයිරු පාසනේ ළඟ ඉඳන් මේ ප්‍රශ්නේ එන වෙලාවට ඒක ඇහුවොත් තමයි හරියටම එක එක යොමු වෙලා ඒක අහගෙන ඉන්න පුළුවන්. නැත්නම් අපිට ප්‍රශ්නේ මතක් කරන්න වෙනවා. මතක් කරන්න ගියහම මතක නැහැ. ඒ හින්දා තමයි අපි ලියලා තියාගෙන ඕක බලාගෙන ප්‍රශ්න අහන්නේ. එතකොට අර අර තියෙන මට්ටමම නිමෙයිනේ. අපිට ඒ පරිසරයේ ආයේ මතක් කරගෙන මේ ප්‍රශ්නේ ආවෙම වෙලාවක මොකද්ද මේ කියලා ටිකක් අර හිතලා අහන එක. ඒ හිතලා අහන එකයි විචක්ෂණී දෙක. ඒක තම අනුගත වෙන එකයි අපි හිත හිතා අහන එකයි දෙක. අනේ ඒ අනුගත වීමේ වෙනස මතු කරන්න මම මේ කියන්න හදන්නේ. එතකොට දැන් ඒ මෙහෙණින් වහන්සේලාට නිකන්වත් ප්‍රශ්නයක් ආවද මේ එදා කියපු එකම ආයි කියනවනේ ඕක මන් දන්නවා ඕක අහලා නේ තියෙන්නේ එහෙම කතාවක් නැහැ දහම් කරුණ එක්කම අනුගත වෙලා මෙනෙහි කිරීමත් කියන්නේ පරි වෙලාවත් පරණයකට සම්බන්ධ කළා නම් ඒ අනුගත වීම එන්න බෑ ඒක තමයි අර කියන්නේ දහමක් අහනකොට මේක කලින් අහලා නැහැ මේ අලුතෙන්ම අහන එකක් අහන අපි දන්න එකක් ආයේ අහනව නෙවෙයි. පරණ දෙයක් මතක් කර කර ගැට ගන්න යන්න එපා. මේ වෙලාවේ ඇහෙන දේ මේ කලින් දන්නේම නැහැ. අලුතෙන්ම එකක් ඇහෙන. අන්න එහෙම ඇහෙනකොට අපි ඒක හොඳට අහගෙන ඉන්නවා විමසනවා ඒකත් එක්කම යනවනේ. ඔන්න ඔය ගතිය අවශ්‍යයි. සද්ධර්ම ශ්‍රවණයට කල්‍යාණ මිත්‍රයාට යොමු වෙලාම අහනවා කියන්නේ ඒකෙන් පිට මුකුත් අපෙන් එකතු කරන්න බැහැ. ඇහෙන එකත් එක්කම මේ විමසීම යන්න ඕන. ඒක මට හිතෙනවා අර පළවෙනි සැරේදී තමන්ගේ අදහස් එක්ක යම් කිසි ගැළපීමක් කරන්න ඇති දෙවෙනි දවසේදී එහෙම නැතුව මේකටම සම්පූර්ණම අවධානය කණුගත වෙලාම එහෙම මනස යොමු වෙන්න ඇති කියලා හිතන්න පුළුවන් නේද? එරුවන් සරණයි.
ඔව් මං හිතන්නේ ඔව් එහෙම වෙන්න ඕනේ. මොකද මට මතකයි මේ ළඟදී අර අපේ ස්වාමීන් වහන්සේත් එකක් කියුවා දැන් ඔය මේ අනුගත වීමේදී අපි හාලා පුරුදු අපිට ගැටලු නැතිම කාරණයක් ඇහෙන්නත් ඕනේ ඒ කාරණේ අපිට ගෝචර නොවෙන්නත් ඕනේ අන්න ඒ අවස්ථාවේදී තමයි අනුගත වීම සිද්ධ වෙන්නේ කියලා ඒ වගේ එක කාරණාවක් මට මතකයි මේ ડોකියුමන්ට් එකක් විදියට එව්වා අනිත් එක මේ කොග්ගලගේ මහත්තයා පුළුවන් නම් මට මේක නම් කීප ගමන සාකච්ඡා වෙන්න ඇති කියලා මට හිතෙනවා ඒ වුණාට මගේ මේ මතකයත් අලුත් කරගන්න එක අර මෙතන අනිච්ච විපරිණාම ධම්මා කියලා දෙකක් පාවිච්චි කරනවානේ ඒකේ පොඩ්ඩක් අර විපරිණාම ධම්මා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? තිරුවන් සරණයි.
ඒකනම් මට ඒ කියන්නේ එකක් හරියටම පැහැදිලි කරන්න අමාරුයි. ඒක මට හිතිලා තියෙන්නේ මේ අනිත්‍ය කියන එක හරියටම තේරුම් ගැනීම එක තමයි විපරිණාම ධම්මං කියන එකට අර්ථේ මතුවෙන්නේ කියලා. අනිත්‍යම නෙමෙයි විපරිණාම කියන්නේ. එමට අනිත්‍ය පැහැදිලිවම දැක්ම එක තමයි විපරිණාමය කියන අදහස තේරුම් ගන්න පුළුවන්. දැන් අපිට ලෝකෙට අයිති විදිහට ඉතින් අපි එක එක තේරුම් දෙනවා. දැන් අනිත්‍ය කියන්නේ පිහිටන්න බෑ, විපරිණාම කියනකොට නිකන් අර වෙනස් වීමක් වගේනේ. ඒ වෙනස් වීම අපි දාන්නේ අවස්ථා දෙකක් කම්පයා කරලා, මේ කලින් තිබුණ එක නෙමෙයි පස්සේ තියෙන්නේ කියන අර්ථයෙන්නේ ලෝකෙට අයිති වෙනස් වීම තියෙන්නේ. හැබැයි මෙතන ඒ ලෝකෙට අයිති වෙනස් වීමෙන් එහාට ගිය විපරිණාමයක්. ඒක අර ටිකක් අර අඤ්ඤතත්ත්වං කියන එකත් එක්ක, එහෙම නැත්නම් අඤ්ඤතා භාවය දෙකත් එක්කත් නම් කිසි සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතෙනවා.
අදාසකාවක් ඔබලගේ මහත්තයා ඕතේ වුණා. එච්චරයි මගේ ප්‍රශ්නේ. එහෙනම් ඔබ තුමාට මේ මෙතෙක් රැස් කරගත් කුසල් ඔබ තුමාගේ මාර්ගය පූර්ණ කර ගැනීමටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર රවි. දැන් ඔය සුනිල් මහත්මයා අහපු දැන් ඔය දැන් අනුගත වීම පිළිබඳව දැන් දැන් මෙතන අපි කතා කළේ නන්දකෝවාද සූත්‍රය ගැන. ඒ සූත්‍රයේ ඒ භික්ෂුන් වහන්සේලා එතන ඒ ඇසීමේදී අනුගත වීමක් ගැන කතා කළා. ඒකම අපිට හිතා ගන්න පුළුවන් ද කියවීමේදීත්. අපි දැන් උදාහරණ වශයෙන් අපි දැන් මේ සක්කායදිට්ඨි ප්‍රහාණය කිරීම ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද සක්කායදිට්ඨි ප්‍රහාණය කිරීම ඒ පොත කියවනකොට අපි මුලින් අපි කියවනකොට අපේ තුල අපේ තියෙන අදහස් අපේ දැනුමට ගලපලා බලලා තේරුම් ගැනීමක් වෙනවා. අපි නැවත නැවත එකම දේ කියවනකොට පොඩි වෙනසක් දැනෙනවා, යම් කිසි අනුගත වීමක් තියෙනවා. මොකද අපේ අදහස් වලින් තොරව මේ පොතේ තියෙන දේට අවධානය යොමු වෙලා එතන අනුගත වීමක් සිද්ධ වෙනවා. මොකද එතකොට අපිට යම් කිසි සාමාන්‍ය දේවල් වැටහීමකටකින් එහාට ගිය යම් කිසි සමාලාවට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේ ගැඹුරුයි කියන අර්ථයක් වෙනවා. මේක අපි හිතන දේට එහා ගිය ගැඹුරු දෙයක් මෙතන කිය වෙනා වගේ ඒ වගේ දෙයක් වෙනවා. තවත් තුන් හතර සැරයක් කියනකොට එකම කරුණ එතනත් යම් කිසි විදිහක අනුගත වීමක් සිදු වෙනා වගේ දැනෙනවා. එකක් පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න තිරුවන් සර්ණ.
ඒක මෙහෙම හිතන්නකො යන එක යන්න අමාරුයි. වේගෙ වැඩි. දැන් ඇහෙනව නේද? හලෝ.
දැන් ඇහෙනවද ડોક્ટર?
ඔව්. දැන් අපි අහගෙන ඉන්නකොට හැමෝටම එක වගේ අවධානය යොමු කරන්න බෑනේ. තමයි ඉස්සරට වඩා දකින්නවා අර ප්‍රශ්න අහන අයත් මේ කවුරුත් විවේචනය කරන්න නෙමෙයි, තමන් ගැන බලා ගන්න. ඒ කියන්නේ ඉස්සර නම් ප්‍රශ්නය අහලා උත්තරේ දෙනකොටම හරි තේරුණා, බොහොම පැහැදිලි කියලා උත්තර දෙනවා. හැබැයි දැන් අපිට ඇහෙනවා සායින්හස මං ඒක ආයේ අහලා බලන්න කියන. අන්න ඒක මං හිතනවා අවංකයි කියලා. ඉස්සර අපි නිකන් හරි තේරුණා කියලා පෙන්නන්න යනවා මේසක් කර අපේ දැන්. ඒ කියන්නේ මට නම් ප්‍රශ්නයක් අහපු ගමන් සමහර විට ඒ උත්තරේ මට වැටහෙන්නේ නැහැ. එතකොට කියන්න වෙන්නේ ආයෙ අහලා බලන්න. කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි අපි ඒක තව විමසලා බලනවා. සමහර ඒවා තියෙනවා කියන්නේ ඒ තමන් ඒකම යෙදී ඉන්න වෙලාවේ අහනකොට ඒකත් එක්ක අන්නේ ඒක තමයි අනුගත වුණා කියන්නේ. අපි අර
අස්සේ අහනකොට එහෙම අනුගත වීම වෙන්න අවස්ථාව ගොඩක් අඩුයි. ඒකයි ප්‍රේසෝන් වහන්සේලා කියන්නේ අර ඇවිල්ලාම ප්‍රශ්න කරන්න කියනකොට අර ඒ වෙලාවේ නේකනේ අහන්නේ. ඒ වෙලාවෙත් Taman ලියාගෙන ඉන්න එකක් අහනවා මං කියන්නේ මේ කහලා එහෙම අහන්න නැතුව ඉන්න එපා. මං ලියාගෙන ඉඳලා හරි අහන්න. හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනවා කියන්නේ. ඉතින් මේ ඊයර කතා කරගෙන යනකොට නිකම් මොකක් හරි කරනකොට අපිට නිකම් මොකද්ද එනවා ප්‍රශ්න. එතකොට අන්න එනකොට අහන එකේ ඒක එක්ක අනුගත වෙලා ඉන්න එකේ වැඩි නේද ඒක. පස්සේ මතක් කරලා අහනවට වඩා මම දන්නේ මට නෑ හිමෙන් එකක් තියෙනවා ඒක. එතකොට දැන් අපිට මේක ආයේ ආයේ අහන එක තමයි අපිට දැනට කරන්න පුළුවන් රෙකෝඩ් කරලා තියාගෙන ආයෙත්. එතකොට අපිට මනස අපේ එකපාරක් අහනකොට තේරෙන්නේ නැත්නම් ආයෙ ආයෙ දහසරයක් හරි අහන එහෙම අවස්ථාව තියෙනවා. අවේ කියෝන එකෙත් මම දකින්නේ අපිට දැන් නිෂ්කලංකව අපිට බොහොම හෙමින් ඒක කියවන්න පුළුවන්. ඒ කියවද්දි කීප සැරයක් කියවනකොට සමහර විට අර එක එක එක්කෙනාගේ විදි වෙනස්නේ. එතකොට මේ කියන්න හදන එකේ මෙන්න මෙතන මට ඇහිලා නැහැ මේ 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 මෙහෙම දෙයක් තියෙනවනේ කියලා අර දැකීමේ හැකියාවක් එතනක් තියෙනවා. එතෙන්දී අවබෝධ නොවුණා. මොකද දැන් ඒක ගැන හිත හිතා විමසනවා මේ කියලා තියෙන ඇයි මේක කියලා අපිට හිතන්න අවස්ථාව වැඩි නේ. ඒ තනියෙන් තමන්ම මේ එක කරන්නේ. වෙන කාගේවත් බලපෑමක් නැහැ. අපි ස්වාමීන් වහන්සේ ළඟ හිටිය ස්වාමීන් වහන්සේ තමයි සවයිපක් කියාගෙන යනවා. ඒකෝර අපිට මේක ගැන හිතන්න වෙන්නේ නැහැ. ඊළඟ එකට අවධානය යොමු කරන්න වෙනවා. නැත්නම් ඒක ඇහෙන්නෙත් නැහැ නේ කියලා ඒකට යනවා. දැන් එහෙම නෙමෙයි. අපි හිර වුණොත් අපිට මේකම විමසමින් ඉන්න පුළුවන්. ඉතින් ඔය දැන් මම කවුද පොත එහෙම දකිනකොට මට හරි ලස්සනයි කියලා හිතුණා. ඒකේ අර අපිට කොච්චර කිව්වත් ඇහෙන්නේ නැති පොයින්ට්ස් ටිකක් එතන තියෙනවා. එතකොට මේ තමන්ට හොඳ අවස්ථාවක් තියෙනවා මෙන්න මෙහෙම කියලා තියෙනවා. දැන් කියවනකොට තේරෙන්නේ නැහැ ඇයි මෙහෙම කිව්වේ කියන එක එකපාරට එන්නේ නැහැ. ඉතින් අර හොයන කෙනා අතාරින්නේ නැහැ. මෙහෙම මේ කියන්නේ දැන් අහගෙන ඉද්දී නම් ඕක කියද්දි මිස්නා කියලා හරි හිතන්න පුළුවන්. දැන් ලියලා තියෙද්දි එහෙම කියන්න බෑ. එහෙම කියලාම තියෙනවා. හැබැයි මට තේරෙන්නේ නැහැ. ඒ හොයන්න ඕනනේ අවංකව හොයන කෙනා හොයන්න. විමසන්න. එයි මෙහෙම කියන්නේ. අර විශේෂයෙන් මේ අර අපේ අසඤ්ඤ පැත්තට යන එකයි නිරෝධයයි මුකුත්ම නැහැ කියන එකයි නිරෝධේ ඥානං කියන එකයි දෙකම එක වගේ. වචන වලින් මොන විදිහට විස්තර කළා එකම වචන ටික කියවෙන්නේ. ඒක ඔක්කේ වෙනස දකින්නවා කියන එක තේරුම් ගන්න බෑ. හරිම සියුම් ඒක මම දකින්නේ අර ඥානයකටම අහු වෙනවා මිස අපිට හිතලා නම් කවදාවත් ওই දෙකේ වෙනස කියන්න බෑ කියලා වචන. වචනින් යන්න ගියාම ඒ දෙකම විස්තර කරන්න වචන ඉපදිලා නැහැ කිව්වා. රටගෙදම නැහැ කිව්වා. ඒකත් ඇයි කියනවා. හැබැයි ඔය එකම වචන ටිකෙන් යන්න පුළුවන් පැති දෙකක්. එකක් ලෝකෙට එහෙම මාහු වෙනවා එකක් විතර. මේක يعني ඊතරම් නෙමෙයි අත්දැකීමත් එහෙම. දහම වැටුණා කියලා යන්න පුළුවන් අනික් පැත්ත. එතකොට මේ කාර දැන් කොච්චර කිව්වත් අපි අහගෙන ඉන්න වෙලාවේදී අපිට ඒ අදහස ගන්නම බෑ. ඇයි? අපි දන්න එකට අපේ අත්දැකීමට ඔය කියන්නේ මේක වන්න මේ අටගෙනම නැති එකනේ ඔය කියන්නේ. අන්දැක් අත්දැකපු අත්දැකීම මාතරට නිදර්ශනාවයි මේ කියන්නේ. කිය කියා ඒකට ගලපන. එතකොට අනුගත වෙන්න බෑ. ඇහෙන්නේ නෑ. ඇයි අපිට පේන්නේ අපේ අදහස දාලා කියලා ඒකට වෙලා තියෙන්නේ. ඔය කියන්නේ මම දන්නේ නැකනේ මම අත්දකින එකනේ. භාවනා අත්දැකීමනේ. ඔක විදර්ශනය කරලා දැකලා ඥානෙ. ඔක අවබෝධ වෙලානේ. ඒක තමයි මේ කියන්නේ කියනකොටම අර කියන දේ ඇහෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයාට අනුගත වෙන්න බෑ.
ඉතින් මේක ඒ සියුම් කරුණු වලදී ඒ සියුම් භාවය තවත් වැඩි රසලොමින් අසලොමිට විදින එක ලේසි. මේක ඊට වඩා මාතෘ. එතකොට මම දකිනවා ඒ පොත් Taman ඉමීට කියවනකොට දැන් වෙන කවුරුත් අහගෙන ඉන්නවවත් කාටවත් දෙන්නන්නවත් එහෙම නෙමෙයි. අමන් Tamanට පෙන්නන්නවත් මේක මට හරි අවබෝධ වුණා කියන ඒ කරුණත් අයින් වෙලා ආයේ ආයේ කියවන්න හොඳයි කියලා මට හිතෙනවා. ඒකට ඒ විමසීමත් එක්ක අපිට මේ තව මොකක්ද එකක් කියනවනේ මෙතන. හරියටම ප්‍රත්‍යක්ෂ නැති පැහැදිලි නැති මොකද්ද එකක් මෙතන කියනවනේ කියන අදහස එනවනම් ඒක අන්න විචක්ෂණේට උදව් වෙනවා. විමසීම මතුවෙන්න උදව්. ඒ විමසීම මත හොයන නැත්තම් මේ අඩුම අර නිහතමානී ගතිය. ආ මේක හොයන්න ඕනේ. මම දන්නේ නැහැ. මේ නොදන්න දෙයක් බුදුහම්දුරෝ පෙන්නන්නේ. ඒකට කොහොම හරි අනුගත වෙලා ඒකත් එක්ක යන්න වෙනවා. වෙන විකල්පයක් නැහැ. කියන එකට එන්න ඒක උදව්වක් තියෙනවා කියන හැඟීමක් තමයි මට තියෙන්නේ. දරුවන් සරණයි.
දරුවන් සරණ ડોක්ටර් වි කියන්නේ දැන් උතුම විශ්වවිද්‍යාලයේ අනුගත වීම කියන එකත් එමනම් ක්‍රමානුකූලව සිදුවන දෙයක්. ඒ කියන්නේ අපේ තුළ විචක්ෂණය කියන්නේ විමසීම වැඩි වෙන්න අනුගත වීමත් ක්‍රමානුකූලව වැඩෙලා අන්තිමට ඒක යාර ප්‍රඥාවේ දියුණුව අනුගත වීම පරිපූර්ණ වෙන අවස්ථාවක් එනවා කියන එක දුකටම අදහස් ගන්න පුළුවන් සර්.
පිට හිතන්නේ ක්‍රමක්‍රමයෙන් කියලා. ක්‍රමක්‍රමයෙන් නෙවෙයි. අපේ අනුගත වීම වෙලා නැහැ. හරියටම අනුගත වීම වෙනවා විචක්ෂණය වෙනවා කියන එකේදී ආයේ අපේ අදහසක් ගෑවෙන්නම බෑ කියලා කියනවා. අපි කොච්චර කිව්වත් අපේ අදහස් ගාව ළමයි මේක ගන්න හදන. ඒ ගතිය නැති වෙලා අර සම්පූර්ණයෙන්ම ඒකට යමු වෙනවා කියන ගතිය අපේ නැහැ. තියෙනවා නම් ඔය විමසීම විතරයි තියෙන්නේ. ප්‍රශ්න කිරීම විතරයි තියෙන්නේ. ආයේ මේක හරිද වැරදිද කතාවක් දාගන්නම විදිහක් නැහැ. ඒකම වැටහුණාද නැද්ද කතාවවත් එන්න විදිහක් නැහැ. ඒක තමයි අදහසකට කම්පයා කිරීම. ඒ අනුගත වීමේදී කිසිම අර වචනෙන් කියද සිතීමකට යන්නම බැහැ. ඒක කොච්චර ඉතින් ඒක වචනෙන් කියන්න බැරි එකක්. අර මිත්‍රයට යමු. ඒක හැබැයි අර ඔබතුමා මතු කළ ඒක කියවීමෙන් ගන්න පුළුවන්. ඒ සම්පූර්ණයෙන් එනවා නෙමෙයි. ඒ කියවීමෙන් තමන්ගේ විචක්ෂණයේ අවදි කරගෙන ඒකත් එක්ක යොමු වෙනකොට එතකොට අර අපිට පුළුවන් ඒ කල්‍යාණ මිත්‍රයාගෙන් අර තමන් ඒකේ විමස විමස ඉන්නවා නම් විතරයි කියන දේ ඇහෙන්නේ. ඒකට අදාළව කියනකොට ඒක ඇහෙන්නේ ඒ විමසීම අවදි වෙලා නම්. අපි හිතන්නේ රණුන්ට කියන එකකින් අපි දාගන්නනේ බලන්නේ ඊට වඩා. ඒක තමන්ගේම ප්‍රශ්නයක් වෙන්න ඕනේ. අර මෑණිවරුන්ට දෙවෙනි පාර කියනකොට අනුන්ට කියන හින්දා අහගෙන ඉන්නව නෙමෙයි මේක මට කියන්නේ. මගේ ප්‍රශ්නෙට උත්තරේ. ඒකටම අනුගත වෙලා හිතන යොමු වීම. ඒකත් එක්ක නැවෙ වෙනස වැටහෙනවා ඇති ටිකෙන් ටික. ඒකට මේ අනුගත වීමේ අපි එතනක් ලකුණක් දාගන්න හදනවා. ඉතින් අපිට පොඩ පොඩ නෙමෙයි දැන් අපි ටිකක් අනුගත වෙලා ඉතුරු ටික පස්සේ වෙයි. එහෙම කතාවක් නෑ. අපේ මනස අහම ඇහෙන්න සකස් වෙන එකත් එක්ක ඒ යොමු වීම විචක්ෂණේ මම ඒකයි සාමාන්‍ය අරගෙන අහනකොට අකමැති වෙද්දත් ඇති වගේ විචක්ෂණේ වචනේ භාවිතා කරද්දත් කැමති නැහැ කිව්වා.
මංගෝක ගැන කල්පනා කරනකොට නම් මට මෙහෙමයි වැටහෙන්නේ කියන එක මට නම් ඊට වඩා සුදුසුයි. ඒතර ඒ යොමු වීම වුණා නම් එතනම ඥානය පහළ වෙන්න ඕනේ. එතනින් ඒක සිද්ධ නොවෙනවා නම් ඉතින් අපේ ඒකද වෙලා තියෙන්නේ. අපි සනස ගන්න අපි ඔය වචනේ දාලා කිව්වට ඇත්තම සිද්ධිය ඊට වඩා වෙනස්. හැබැයි මේකෙන් අධෛර්ය කරන්න නෙමෙයි, ඔය සෙවීව මතවයි අර තත්ත්වේ. කොයි වෙලාවෙ හරි උදාවෙ අපිට හරිම විදිහට හොයනවා කියලා ඒක බලෙන් කරන්න බෑ. අපිට පුළුවන් විදිහට නේ හොයන්න ඕන. ඒ සෙවීමේ නම් ඉතින් අපේ පැත්තේ අඩුපාඩු හින්දානේ එක නොවෙන්නේ නේද? මේකත් එක්ක ඒවා අහති තව තව අපි නිහතමානී වෙන්න ඕන කියනවට වඩා අපේ නිහතමානී ගුණය වැඩෙනවා. ඒ වැඩිවීමත් එක්ක යම්කිසි වෙලාවක අර දහම අහන්න සුදුසුකම, ඒකට අනුගත වෙන්න සුදුසුකම අපේ සකස් වෙනවා. ඒක කරනවට වඩා ඉතින් අපේ දුර්වලකමක් වෙන්නලා දෙනකොට ඒක දකින්න අපි මේ කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි කියන්නේ, ඇත්තට මේ අපේ අඩුගත් නෙමෙයි වෙන්නලා දෙන්නේ කියලා දකින්න දක්ෂ වුණත් එතකොට අර ඒ අඩුව හැදෙනවානේ. ඒකයි මේ බණ ආයේ අහන්න තව තව සාකච්ඡා කරන්න විමසන්න කියන එක මම නිතරම කියන්නේ. හරියටම දහම ඇහෙනවා නම් ඒ ප්‍රශ්න විමසීම මතුවෙන්න ඕන. අපේ ඒක මතුවෙන්නේ නැහැ කියන්නේ අපේ අදහසකට ගැළපීලා. එහෙම වුණහම අනුගත වීම නිවේනේ. පෙරවන් සරණයි.
දෙවසන ડોක්ටර් බොම්බින්, ඒ කියන්නේ අපි අනුගත වීම කියන එක එහෙමනම් අපි ඉතන තරම සරල දෙයක් නෙවෙයි. එතකොට අපි තුළ අනුගත වීම නියම වශයෙන් වැඩුණා නම්, ඒ කියන්නේ ඥානයේ පහළ වීමයි අනුගත වීමයි කියන එක අතර එච්චර පරතරයක් නැහැ. එහෙනම් මේ දෙකම එකට සිදු වෙන දෙයක්. එහෙමනම් අනුගත වීම කියන එක එච්චර සරල විදිහට දන්න බෑ අපිට. ඒ කියන්නේ අනුගත වීම කියන්නේම ඥානයේ පහළ වීම වෙන්න ඕනේ. එහෙමනම් බල හරියටම අනුගත වුණා නම් ඥානය පහළ වෙන්නම වෙනවා මම හිතන. එතනනම් අපි තුල ඒ සඳහා අර විචක්ෂණ සිල් අපිටම සඳහන් කර විදිහ අපි තුල අර ප්‍රශ්න කිරීම විචක්ෂණ සිල්ලිම තියෙන තාක්කල් ඒ යම් දවසක හරියටම ඒට යොමු වුණා නම් අනුගත වුණා නම් එතනම ඥානය පහළ වෙනවා කියලා මට හිතන තේරුම් සම්මයි.
ඔව්. දැන් ඒවා අපිට බලෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. අපේ මනස ඒ ගානට වැඩි. අර මෙහෙණින් වහන්සේලා පළවෙනි අවස්ථාවේ අහනකොට ඉන්නවා වගේ තමයි මට හිතෙන්නේ අපි ගොඩක් වෙලාවට ඉන්නේ. දෙවෙනි දවසේ අහන මට්ටමට අපේ මනස අර මෘදු කම්මඤ්ඤ වෙලා ඒකටම යොමු වෙලා ඒ අදහස් දාන්න නැතුව මේකම මෙනෙහි කරන්න ඕන, මේකම විචක්ෂණය වෙන්න ඕන, අනුගත වෙන්න ඕන කියන තැනට ඒගොල්ලන්ගේ මනස සකස් වෙනවා. ඒක බලෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. නැතනම් ඒ ගැටලුව තියෙන්නේ. ඒක ඒ වැඩිම වෙන්නේ අර ඒක සාවධානව අහගෙන ඉඳලා ඒකටම යොමු වීම තුලම තමයි ඒක එන්නේ. ඒක තමයි මම දකින්නේ අර පළවෙනි දවසේ අහනකොට ඒක වෙලා දැන් මේ මුළු දවසෙම ඒගොල්ලෝ ඒකමයි මෙනෙහි කර කර ඒක එක්කම යොමු වෙලා ඉන්නේ. දෙවෙනි දවසේ අහනකොටත් ඒක එක්කම තමන්ගේ විමසීම තියෙන තැනටම අන්න උත්තරේ ඇහෙනවා. ඒ වගේ එතන අපිට හොඳට පේන්නේ දැන් ඉතින් බැලුවම මේකම දේනේ ආයි කියලා තින්නේ. ඉතින් ඕක කියන්න උන්වහන්සේ එන්න ඕනේ. අපට නම් තියෙනවනේ අර එදා දීපු එකම ආයි කියන්නේ මොකද? එදා දීපු එක ඔයදී දැන් බලන්න ඒක අර ඒ මොන ගැහිලා අහන තැන ඒ එකම වචන ටික එකම සද්ද ටික ඊනට ඒ පරිසරයේ තියෙන වෙනස බලන්නකො. දැන් ඒකයි කියන්නේ මේ රෙකෝඩින් එකක් අහන එක පොතකින් කියෝන එකට වඩා ඒ පරිසරේ ගන්න බෑ. Taman ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපිට ඉඳන් අහන පරිසරේ ගන්න බෑ අර වයින්. ඉතින්
ඒක අපිට හිතෙනවා ඇයි ඉතින් බැරි ඉතින් ඒකම ඒ ඒකම ඔය දැන් කවුරු හරි යනකොට අනේ මටත් රෙකෝඩ් කරලා ගෙනත් දෙන්න ඒක අපිට ඇහෙන්න දෙන්න පුළුවන් හැබැයි ඒ පරිසරයේ ඒ සකස් වීම ඒක ගන්න බෑ ඒ තමන්ටත් වැටහිලා ඇති ඉතින් තමන් ඒ ඉදිරි පිට ඉඳන් අහන කොට තියෙන එකයි රෙකෝඩින් එකක් අහන එකයි ඒක අපිට හිතා ගන්න බැරි වුණාට මොකද්ද ඉතින් ඕකේ වෙනද එතන ගියත් මං කන් දෙකෙන් අහගෙන ඉන්න එක නේ කරන්නේ කිව්වට ඒකේ අර අපිට නොපෙනෙන අපිට බලෙන් ගන්න බැරි ඒ වෙනසක් තියෙන ඉතින් ඒක දැන් ඒක නැත්තම් අපිට කරන්න තියෙන අවමේ තමයි මේ පොත ආයයි කියෝන එක ඒකට අදාළ ඒ සාකච්ඡා අහන එක ඊළඟට ආය ආයේ තමන්ට එන ගැටලු ලැබෙන අවස්ථාවල විමසන එක එහෙම ඒ අවස්ථාව තව තව හදාගන්න එක තමයි අපේ පැත්තෙන් ඒක නිකම්ම අහගෙන ඉන්න නෙමෙයි තමන්ගේ විමසීමත් අවදි වෙවි ඒකත් එක්ක ඒකට අදාළ දේවල් එතකොට අහන්න ඒවයි කොච්චර දෙයක මේ මෙච්චර සියුම් දකින්න දුෂ්කර එකක් නම් අපේ ඒ මට්ටමට අපේ එහා සකස් වුණොත් විතරයි ඒක සිද්ධ වෙන්නේ. අර අස්වලෝමෙට විදිනකොට අපි කොච්චර දක්ෂ වුණත් පොඩි හුලඟක් ඇවිල්ලා ඒකක් තෙල්ලුනත් එහෙම වැඩේ කරන්න බෑ. බලන්න මේ බාහිර පරිසරෙත් ඒකේ සකස් වීම තියෙනවා. ඒ අභ්‍යන්තරෙත් උපරිමේට එක යෙදිලා තියෙනවා. ඔය දෙකම එකතු වෙනවයි කියන එක අර ක්ෂණ සම්පත්තියක් විසක් වෙන පුත් වෙන්න බෑ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි දෙත් බොහොම පිං.
තෙරුවන් සරණයි සර්. සර් මජ්ජි සූත්‍රය කතා කරන නාමයේ ඒකාන්තයක් රූපේ ඒකාන්තයක් විඥානයේ මැද්දේ කියන කොටින විස්තරය තුළ අපි කොහොමද මේ ඥානය නාමය සහ රූපය අන්ත දෙකකට දාන්නේ කියන
නාමයේ ඒකාන්තය රූපේ ඒකාන්තයක් කියනකොට දැන් නාමය කියන්නේ මොකද්ද නැත්නම් රූපය කියන්නේ මොකද්ද මේ විස්තර කරන්න පුළුවන්
එතරම් ළමයි ගැටලුව තියෙන්නේ අපිට අර නාමයක් රූපයක් කියලා වෙන් කරවවා කියන්නේ අපි අපේ අදහස්සකින් මොකක් හරි අර වෙන් කිරීමක් කරනවා ඒක එහෙමද කියන එක තමයි ගැටලුව
තියෙන්නේ දැන් ඒ හින්දා තමයි මම ඇහුවේ නාමය කියන්නේ මොකක්ද කියලා අපේ අදහසක් තියෙනවනේ නාමය මේ වගේ දෙයක් රූපය කියන්නේ මේ වගේ දෙයක් කියලා අදහසක් තියෙනවනේ
ඔව් දැන් අහලා තියෙන විදිහට තියෙන අදහස තමයි මේ නාමය කියලා කියන්නේ වේදනා සංඥා ඒ ටික කියලා.
නෑ ඒ තව වචන ගොඩක් නේ ඔවා කියනකොට තමන්ගේ හිතට එනව නේද නාම කියන්නේ මෙන්න මේ වගේ දැන් ඔය ඒ වචන ඇහෙනකොට නාමය කියන්නේ මේ වගේ ස්වභාවයක් කියලා අදහසක් හැඟීමක් එනව නේද?
ඔව්.
වේදනා සංඥා මනෝවචන කිව්වත් ඒක උපාලි වචන ටිකන්නේ ඒවා කියනකොට හැඟීමක් එනවනේ රූපය කියනකොට හැඟීමක් එනවනේ නෝය ඔය හැඟීම අල්ල ගන්නවා ඒ අදහස රූපය කියන්නේ මොකක්ද ඒකට මෙන්න මේ අදහස තියනකන් ඒක අපිට වෙන් වෙලා නේද රූපයටම තියෙන ඒකම තමයි අන්ත
කියන්නේ.
ඒක ඇහෙනවනේ නාම රූප වෙන් කරන්න බෑ කියලා. වෙනම කතා කරන්න බෑ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. ඊළඟට නාම රූප විඥානත් එහෙමයි. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් කියනවා මේකක්. නාමය මොකද්ද වෙනම කියනවවත් රූපය මොකද්ද වෙනම කියනවවත් නාම රූපය වෙනම කියනවා විඥාන වෙනම කියනවවත් නෙමෙයි විඥානය මොකද්ද නාම රූපේ මොකද්ද කියලා විස්තර කරන්න පුළුවන් නම් ඒකම තමයි අන්ත. يعني එකකින් තොරව අනිත් එක අපිට කතා කරන්න පුළුවන්. බටමිටි දෙකේ උපමාව නෙවි. ස්තර කරන්න ගිය ගමන් අනිත් එකෙන් තොරව කතා කරන්න බැහැ. අනේ ඒ අදහසත් එක්ක ඒ සම්බන්ධේ ඇත්තට තමයි සිහිය යොමු වෙනවා. එතකොට ඒ සම්බන්ධය දිහා බලනකොට නාමයේ පැත්තවත් රූපයේ පැත්තවත් වැදගත් නැහැ. එහෙම නැත්නම් නාම රූප පැත්තවත් විඥාන පැත්තවත් වැදගත් නැහැ. ඒවා වෙනම අම්බ වෙන්නේ නැහැ නේ කිහිතන්නේ.
අර තෙළු ඉතිරෙයි දැල්ලයි හොයන්න ගියාම අනිත්‍යයි.
ලැබෙන්නේ නැහැ. අපිට තියෙන්නේ ලැබීමක් තියනවා. ලැබීම තියනවා කියන්නේ ඒ අන්ත තමයි. දැසගෙන ලැබගෙන. දැන් බුදුදහමේ වෙන්නේ ඊතර වීම කියලා කියනවා. දැක්මේදී ඊතර වීම මිසක් තව මේ කියන්නේ ඒකයි කියලා වැටහීමක් නෙවෙයි. අපි ගොඩක් ප්‍රශ්න අහන්නේ තව ටිකක් වටහලා. ඒ වැටහීම නෙවෙයි බුදුදහමේ පෙන්වන්නේ. හරියට දහම ඇහුණා නම් ඒකට අනුගත වුණා නම් එතරම්.
ඔසෝයි තෙලෙතුන් අපි ආර විමසීමක් කරනවා කියන්නේම අන්ත දෙයකට දාය කිමක් ප්‍රසිද්ධ වෙන්නේ නෙවෙයි.
ඔයි අන්ත කියන්නේ ඒ වගේ අදහසක්. අයි මේක අපි ඉන්නේ අන්තවලයි කියලා ආයේ දාගන්න නෙවෙයි. අන්ත පිහිටන් නැති වෙන්න ඕන.
ඔව්.
ලැබුවා නම් ඒක ආය අන්තයක්. නාමය කියන්නේ මේකයි කියලා විස්තරයක් ආවා නම්. ඉතින් ඒකම මේ ආයි ලෝකෙටයි අහු වෙලා අවුතෝක දැනගත්තේ මම. නේ.
ඔව්.
ඒ නාමය කියන්නේ මොකද්ද? අතාර වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? ඌව දන්න තරමට ඉන්නේ. ඒතර වුණා නම් නෙවෙයි. දැන් නේද උදව් කරගන්න පුළුවන් ද බැයිද කියන එක ඒක තම තමන්ටයි තියෙන්නේ. මොකද දහම ඇහෙන්නත් ඕන. එතෙන්ට එන්න ඇහෙනකොට අපි අහන විදිහට අහලා හරියන්නේ නැහැ. අපිට ඕන විදිහට අහලා හරියන්නේ නැහැ. අපිට ඕන දේ ලබා ගන්න මොකද ඒරුම් ගන්න අහනවා කියන පැත්තෙන් අහලා හරියන්නේ නැහැ. දහම තියෙන්නේ ඊතර වීමසම්. එතර වෙන දහමක් ඇහුණා නම් අන්න දහම ඇහි. නැත්නම් ඇහිලා නැහැ. දැනුමක් ගන්න එකක් නම් ඇහිලා තියෙන්නේ ඒ දහම නෙවෙයි. තවත් ලැබ ගැනීමක් වෙලා. මං ඉස්සරට වඩා දැන් දහම දන්නවා කියන පැත්තෙන් නම් ඇවිල්ලා තියෙන්නේ. දැන් දහම ඇහිලාම නැහැ. දැන් කෙනෙක් මතු කරන අර්ථය නෙවෙයි. කලින් දැනගත්තට වඩා සියුම් ඔය දැනගත්තා වෙන්න පුළුවන්. ඒ දැනගැනීම දැනගැනීමම. ඒක තවත් විඥාන නාම රූපයක් නම්. තම දැනගත්තා කියලාත් අර ආයේ ලෝකෙම නේ ආයේ සසර.
මනසිකාරය කිරීම කියන එක මා පුදුමාකාර විදිහටම යෙදිලම තියෙන්න ඕනේ.
ඒක අපිට ප්ලෑන් කරලා කරන්න බෑ. බලෙන් කරන්න බෑ. මේ විදිහට වෙයි කියලා කලින් ඩිසයිඩ් කරලා කරන්න බෑ. ඒක වෙන දෙයක්. ඒ වෙන දේට සුදුසුකම් ටික හදන එක විතරයි අපිට කරන්න ඕනේ. තව තවත් සාවධානව මේවා යෙදෙන්න දාමාන්න. ඒ කල්‍යාණ මිත්‍රට යොමු වෙන්න. අපි කැමති නෑ ඕකට. කැමති නැති උඩට වෙන විදිහකුත් නෑ. ඒක නැට ඒක ඉවරයක් කරගත්තනේ දැන් ඕක අහලා අහනවා. දැන් මම කියේ දැන් මෙහෙනින් වහන්සේලාට හිතුණත් ඔය එදා කියන එකමනේ ආයි කියන්නේ. මොකද්ද මේ ආයි ඒකම කියන්නේ? ඒ වුණාට බලන්නකො එතන යොමු වීම තුලනේ ඔක්කොම සෝවන් වෙන්න පුළුවන් උනේ. දැන් මගෙන් අහනකොට ඉතින් මං අර කලින් කියපු එකම ආයි කියනවා. හැබැයි ඒ අහන කෙනාට ඒක වෙනස් විදිහකට ඇහෙනවා. අනවතනයි යතන වෙනස තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ අපි සමහර විට අවුරුදු ගාණක් පරණ දේශනාවක් ඇහුවොත් ආයේ මේක අලුත් එකක් විදිහට අහන්න පුළුවන්. ඒක දේශනාවේද කියන එකේද වැරද්ද තියෙන්නේ අහන පැත්තේද?
මට හිතෙනවා
අපි අපිට ඕන එහෙම නෙමෙයි. අපි ඔක්කොම හරි දැන් මොකද්ද වෙන්න ඕන ඔය යවෝක අපිට කියා දෙන්න. ඒ කන්ඩිෂන් ටික අපි හදලා තියෙන්නේ දැන් හරි. ඇයි මඟ පල ලබන්නේ ඔය වගේ දෙයක්? ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක දැනගෙන කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒ යෙදීම තුල සිද්ධ වෙන දේ. අනුගත වීම තුල සිද්ධ වෙන දේ. ඒක කොහොමද කියලා මේ වෙනම කියා දෙන්න බෑ. මෙහෙමයි අනුගතයි. ඒක තම තමන්ට වෙනස්නේ. එක එක්කෙනාට වෙනස්නේ. මේක එහෙම පුළුවන් බුදු කෙනෙකුට විතරයි. තමන්ට ගැළපෙන විදිහකටම කියන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ ඉතින් අපිට ගැළපෙන විදිය කොහොම හරි අපි මම හොයාගන්නත් ඕන. අපිට හොයාගන්න බැරි හින්දා කල්යාණ මිත්‍ර එක්කම ඒක කරන්න වෙනවා. කල්‍යාණ ප්‍රසාර කරන එක දහම අහන එක ඊපයි යෙදෙන එකම උනාට කමන්නේ ආය ආය අහන එක කර සුපදතා වච්චසා ಪರಿචිතා එක දැන් ඔය අන්දකවාද සූත්‍රය හරි පාඩම් කරගෙන ආය ආය කියනවා නම් ඒකේ වටිනකමක් තියෙනවා. ආය පොත බලනකොට අවිත පොඩ්ඩක් වැරදිලාද පාඩම් කරගත්තු එක නැත්නම් ඔය දැන් කියනවා එහෙනකොට මෙතන ස්පිල්ලක් පාපිල්ලක් හරි අඩු වෙලා මේ සද්ද කරන එක. ඒව ටිකක් හැදෙන්නවා. ඒක එක්ක ආය ආය ඇහෙනවා. ඒ ඇහෙනකොට ඒකට මනස යොමු වෙන්න ඕන. ඉතින් තමන් අර පහන් දැල්ලේ උපමාව හොයනවා නම් ඒකට අදාළ ටිකවත් පාලියකෙන් කීපසරයක් කියවලා බලන්න ඕන. මට ඇහුණ එකද මං හිතපු එකද මේ තියෙන්නේ. එතන ඒ නිරවුල්ුනේ නැත්නම් මේ හරියට තිබුණ නැත්නම් සුපේ නිරවුල්ුනේ නැත්නම් අපි වෙන එකක් ගැන නෙමෙයි හිතලා තියෙන අදහස් දාගෙන තියෙන. ඉතින් කොහොමද අහම අහුවෙන්නේ? ඒවට මේ සාකච්ඡාවලදීත් අපිට තව තව අවස්ථාව ලැබෙනවා. හරි, පෙරවන් සරණයි.
නස පෙරවන් සරණයි.
යම් කිසි දහම් කාරණාවක් මට හරියට වැටහිලා නෑ වගේ කියලා තේරෙනවා. දැන් මහත්මයා, දැන් යම් කිසි සිදුවීමක් දිහා හැරිලා බලද්දි, එහෙම නැත්තම් ඒ මොහොත දිහා බලද්දි දැන් මං උත්සාහ කරනවා බලන්න අර ඒ මම බව ඒ කියන්නේ සංකල්පමීය මම බව කොහොමද තියෙන්නේ කියන එක. එතකොට බැලූ බැලමට ඒ මම කියන එක පේන්නේ නැහැ. නමුත් දැන් තේරුණු වැටහුණු දහම් කාරණා ඒකට ආදේශ කරලා ඒකත් එක්ක ඒකත් එක්ක බලද්දි දැන් උදාහරණයක් වශයෙන් ඒ සිටුවීමට බැස ගැනීම එහෙම නැත්නම් යම් කිසි අල්ලා ගැනීමක් උපාදානයක් තියෙනවා කියන එක යටතේ හරි මේක මෙහෙම තියෙන්න නම් මෙතන ඒ මම කියන ස්වභාවය එහෙම නැත්නම් මේ සංකල්පමීය මම එතන තියෙන්න ඕනි කියන එක යටතේ මම කියන එකක් තියෙනවා පේනවා. නමුත් බැලූ බැලමට මේ මම කියන එක ඒ මම කියන සංකල්පය එතන තියෙන බව පේන්නේ නැහැ. ඒක මොකක් කොතනද දෝෂය තියෙන්නේ රවි මහත්මයා?
පොතක හරි මම පේන්නේ නැහැ. සංකල්පීය මම කියලා හරි අපේ මම ඒ මොකක් හරි එක පේන්නේ නැති එක හරි. සංකල්පය කියන්නේ මම බවම තමයි. සංකල්පයක් තියෙන බව පේනවා නම් ඒ මම තමයි. ඒ යම් කිසි ස්වરૂපයක්නේ සංකල්පයක්
කියන්නේ.
ඒ ස්වરૂපය ඔකට තමයි අපිට දැනෙන මට්ටමට වචන පහක් කියන්නේ. ඒ ස්වરૂපය කියන්නේ රූප. විඳින බව, සංජානන බව, හඳුන ගන්න බව. සංකල්පයක් හරි හඳුන ගන්න බවක් තියෙනවා. ඒක කැමැතියකම ඇති මදහස් බවක් තියෙනවනේ. යෙදෙනවනේ. ඒ යෙදීමම තමයි ඉතින් මම කියන්නේ. අමුතු දෙයක් නෙමෙයි. ඒක ආයි මම හොයන්න අවශ්‍ය නැහැ. ඒ යෙදීමම මම
ඉන්නවානේ.
ඔතේ යෙදීම මමද යෙදීමෙන් තොරව මමද කතාවක් නෙමෙයි. අපි මම හොයන්න ගියොත් එහෙම හම්බ වෙන්නේ නැහැ. හැබැයි යෙදීමක් තියනවා කියන එකෙන්ම තේරුම් ගන්න තියෙන්නේ මම ඉන්නවා කියන එක. කොට ඒ යෙදීම සකස් වෙනවා නුවණින් අපි විචක්ෂණේ යොමු වෙනවා. යෙදීම සකස් වීම. එහෙනම් මම හිතියත් එකයි නැතත් එකයි ඉතින් අපි බැලුවත් නැතත් ඒ මමම තමයි. ඒ මමම තමයි කියනකොට ඒක මමයි කියන අදහසට ගන්නත් බෑ. ඒකයි මමයි දෙකක් කියන අදහස ගන්නත් බෑ. ඊට වඩා වෙනස් පැත්තක්. අතරත්තතෝ සමනුපස්සතියකට යනවා. ඒකම මම ඒ දෙකම එකක් කිව්වත් ඒ දෙක දෙකක් කිව්වත් ඒ දෙකම ඉතින් අත්තතෝ සමනුපස්සතිය තමයි. ඊතර වීම නෙවෙයි. ඒ ලැබීම යමක් වීම ඒකම තියෙන ප්‍රශ්නේ තමයි මේ පෙන්න. එතර වීම කියනකොට ඔය කිසිම කතාවක් යෙදෙන විදියක් නැහැ.
එහෙමයි.
සංකල්ප මට්ටමවත් කතාවක් නැහැ නේද?
එහෙමයි.
ඒක ඉතින් අර සාමාන්‍ය මට්ටමින් කියන්නේ අර වතුරේ බල්ලගේ උපමාව ගන්නකොට දැන් ඒ අවබෝධය එනකොට අපි බල්ලෙක් ඉන්නවද නැද්ද? ඕක බොරුවක් නේද? ඔය කතා අදාළම නැහැ.
ඔව්.
සින සංකල්පයක්වත් එන්න අවස්ථාවක් නැහැ අවබෝධය තුල. එන්නේ ඉතර වීම. ඒක දාලා අදහසක් ගන්න එහෙම කිව්වට මේ ඥානය කියන එක ඉතින් වචනේ විස්තර කරන්න බැරි දෙයක්. හැබැයි ඒකටම යොමු වෙලා අනුගත වෙලා ඒ දහම එකම යොමු වෙන්න විමසන් කියන්නේ. විමසීම එන්න ඕන. ඒ මොකුත් නැහැ කියලා පැත්තක යන එක නෙමෙයි.
එහෙම.
කොහොමද මෙහෙම වෙන්නේ? දැන් සංකල්පයක් එන්නේ කොහොමද?
එහෙම.
දැන් ඇසීමක් සිද්ධ වෙන්නේ කොහොමද? දැනීමක් සිද්ධ වෙන්නේ කොහොමද? ඔව වෙනවනේ. නැහැ කියලා ආයෙත් නැට බලන්න. අන්න ඒකත් විචක්ෂණේ යොමු වෙනවා.
එහෙම
අපිට නිගමනෙන් දාගන්න බෑ. ඔහොම දෙයක් නැහැ කියලා. ඔව්.
ඒ ආයතන ස්වභාවය ඒක දැක ගන්න පුළුවන්. එතන මෙතන ආයතන ස්වභාවයක් එහෙම නැත්නම් මෙතන යම් කිසි ඡන්දයක් එහෙම නැත්නම් උපාදානයක් සිදුවෙන බව ඒක බැලු බැලමට තියෙනවා. අර 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 අපි එහෙම එහෙම වුණා කියලා අර මම නැවත ආරෝපණය කරන්න යන්න අවශ්‍ය නැහැ නේද? මේ මේ ඔබතුමා කියන්නේ
නැවත ආරෝපණයක් අවශ්‍ය නැහැ. ඉතින් උපාදානයේ හරි ඡන්දය කියන්නේ හරි ඉතින් මමමනේ යෙදිලා
මම යෙදිලා එහෙමයි.
ඔව් ඒකයි මම ඉන්නාද කතාවක් අදාළ නැහැ. ඡන්දය උපාදානය කැමැත්ත ඉතින් මම නෙමෙයි නෝ කවුද ඔය? ඒකට ආයෙ සකස් වීමක් නෙමෙයි. එම මූලික ස්වභාවයම
ඒකයි.
එතකොට ඉතින් අපිට ප්‍රශ්නයක් එන්නේ කොහොමද ඒක වෙන්නේ? නේද?
එහෙම.
ඒ ඒ ප්‍රශ්න කිරීමේ විමසීම එක දහම ඇහෙන්න දත් එහෙම නදත් නේ මං හිතන්නේ කරුණ ටිකක් සාකච්ඡා වුණා විමසන්න අහන්න නැවත නැවත ඒ කියන්නේ යෙදෙන්න කරුණු සාකච්ඡා වුණා. දැන් බොහොම කුසල් සම්භාරය ප්‍රස් කරගත්තා. ඉතින් විශේෂයෙන් අපි සුනන්ද මහත්මයා උදව් වෙනවා මේ රෙකෝඩ් කරලා ලබා දෙන්න. ඒ නාලිකාව පවත්වාගෙන යන්න උපකාර කරන්නේ හැමටත් බොහොම පිං. රැස් වෙනවා. එයාගේ සාකච්ඡා අහගෙන ඉන්න යම්කිසි දෙවිදේවතුන් වහන්සේලා ඉන්නවා නම් අපි රැස් කරගත්තු සියලුම පිං උන්වහන්සේලාට අනුමෝදන් වෙන්න. අතුටටපත් වෙන දිවිසුරු වැඩි දියුණු වෙන්න. තවත් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා. කියලා දෙවියන්ට පිං අනුමෝදන් කරමු. ඒ සතුටටපත් වෙන දෙවිදේවතුන් වහන්සේලා අපව අපේ පෞල්ලල සමව ආරක්ෂා කරන්න යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රව ලෙඩ දුකක් සතර සතුරු උපද්‍රවයක් ආදී මේ කී නොකී කිසියම්ම කරදරයක් වෙන්න තියනා නම් ඒ සමගෙන් අප සෑම ආරක්ෂා කරන සේක්වා. ඒ වගේ මේ රැස් කරගත්තු පිළිබල බලයෙන් තව තවත් අපිට ධර්මය අහන්න ලැබිලා ඒවට යොමු වෙන්න ලැබිලා මේ පෙරවීමේ මාර්ගයටම අනුගත වෙන්න අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පෙරවන් සරණයි හැමදෙනාට.
පෙරවන් සරණයි ඔබතුමා අතුරු සිවුරෙන්.
පෙරවන් සරණයි.
පෙරවන් සරණයි.
පෙරවන් සරණයි.
පෙරවන් සරණයි.
පෙරවන් සරණයි සියලු දෙනාටම.